ළඟට ගරු සමාන්පිය හැරත්ම ඇතුමා මිනිත්තු හයක කාලයක් ඔබතුමාට ලැබෙන.
ස්තුතියි මුලාසන ආරබ්ඩ සභාපතිතුමනි. විශේෂයෙන්ම ලෝකයේම වෙලාගත්ත වසංගත තත්ත්වයක් උඩ තමයි අද මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂය සඳහා අපිට අදහස් අද ලබා දීමට අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන ලෝකයේම හොඳම සෞඛ්‍ය අමාත්‍ය වරයාට හිමි සම්මානය තමා සුවපති සම්මානය නේ. සුවපති සම්මානය. ඉතින් අද හැබැයි ඒ සම්මානයසේ ගනිද්දි ඒ වගේ මේ විදිහේ විශාල මුදලක් වැය කරද්දි අද අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යතුමිය විදිහටත් ඒ වගේම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා විදිහටත් මම හිතනවා අපේ අමාත්‍යවරු දෙදෙනා විශාල කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඒ වගේම සිහිපත් කරන්න ඕනේ අද අපි සෞඛ්‍ය ශාස්ත්‍රය පිළිබඳ සඳහන් කිරීමේදී 2019 මහ බැංකු වාර්තා අනුව රජයේ සමස්ත රෝහල් සංඛ්‍යාව 603යි. ඒ වගේම සෑම රෝහල සෑම පුද්ගලයන් 1000කටම ඇඳන් 3ක් ප්‍රමාණයද සෑම පුද්ගලයෝ 1203ක් සඳහා එක් සුසුකම් සහිත වෛද්‍යවරයෙක්ද සෑම පුද්ගලයන් 570ක් සඳහා එක් හෙදියක් වශයෙන් සමන්විත ඒ වගේම රජයේ ආයුර්වේද රෝහල් 105කුත් එහි ඇඳන් 4485කුත් සුසුකම් වෛද්‍යවරු 1750කුත් අපිට සිටිනවා. ඉතින් ඇත්තටම මහා දැවැන්ත කාර්යභාරයක් මේ COVID-19 වසංගතය වැළඳිච්ච අවස්ථාවේ පටන් ඉෂ්ට කරනු ලැබුවා. ඒ වගේම පළවෙනි රැල්ල ඉතාමත් සාර්ථකව අපිට මර්ධනය කරන්න හැකියාව ලැබුණා. හැබැයි දෙවෙනි රැල්ලක් ආවා. දෙවෙනි රැල්ල ආපු අවස්ථාවේ ඉඳන් මේ තාක් දක්වා මම හිතන්නේ ඉතාමත් සාර්ථකව සෞඛ්‍ය සහ ඒ වගේ මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ ත්‍රිවිධ හමුදා විසින් ඉතාමත් සාර්ථකව මම හිතන්නේ මර්ධනය කරන්නට අවශ්‍ය කටයුතු මේ වෙදි සරස්සලා තියෙනවා. විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි, අපි මේ අවස්ථාවේ බටහිර වෛද්‍ය ක්‍රමය ගැනත් ඒ වගේම දේශීය වෛද්‍ය ක්‍රමය ගැනත් මම හිතනවා අද දෙපාරක් අපි හිතනවා වගේම ඒ දෙකේම අපි හොඳ ලක්ෂණයන් අරගෙන මේ රෝගය සඳහා අවශ්‍ය විසඳුම් හොයන්නට කාලය උදා වෙලා තියෙනවා කියන මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන. මම ඇත්තටම ඉස්සර අපිට මතකයි අපේ ගෙදර හිටපු කිරියම්මා හොඳ වෛද්‍යවරියක්. අපි දන්නවා අපි මිනිසෙක් විදිහට මේ ලෝකෙට උප්පත්තිය ලබද්දී වාතයෙන් පිටෙන් සෙමෙන් තමයි උප්පත්තිය ලබන්නේ. ඒ වගේම අපි මෙතන ඉන්න විවිධාකාරයේ අය විවිධ මේ වාතයෙන් සහ පිටෙන් සහ සෙමෙන් තමයි උප්පත්තිය ලබලා තියෙන්නේ. එතකොට අපි දන්නවා ඉස්සර අපේ ගෙදර හිටපු කිරියම්මා දන්නවා ගෙදර හිටපු දරුවා තමන්ගේ දුවගේ දරුවා අඬද්දී මේ රතකල්කේ දෙන්න ඕන කාලේ තමයි අද ඇවිල්ලා තියෙන්නේ කියලා ඒ ගෙදර හිටපු කිරියම්මා තමන්ගේ දිනේට උපදෙස් දෙනවා. අද වෙලා තියෙන මං හිතන්නේ ජාතිය අපි ජාතිය අවාසාන්තම යුගයේ බවට මේ යුගේ පත් වෙලා තියෙනවා. අද බැරි වෙලාවක් හෙම්බිරිස්සාවක් හැදුනත් අපි කෙලින්ම උත්සාහ යන්නේ බටහිර වෛද්‍යවරයෙක්ගේ සහාය පතලා. මම ඒක වැරද්දක් කියනවා නෙමෙයි. නමුත් අපි ඉස්සර අපි දන්නවා අහවල් ගහේ පොතු ටික තම්බලා දීපන්, අහවල් ගහේ කොළ ටික තම්බලා දීපන් කියලා කියන්නේ කිරියම්මට ඉතාමත් ප්‍රමාණවත් දැනුමක් තිබුණා. අද ඒක මං හිතනවා අපි මේ සමාජීය වශයෙන් අද අපි දෙවතාවක් හිතිය කාලේ බවට පත් වෙලා තියෙනවා. ඒ වගේ මං හිතනවා අපි තමා ලෝකේ ඉතාමත්ම විද්‍යාත්මකම ආහාර වට්ටෝරුවට හිමිකම් කියපු රට අපි. අපි දන්නවා කිරිබත් එසර සුද්ධ තමයි කිව්වේ සිංහලයා මෝඩයා කැවුම් කණ්ඩ යෝධයා කියලා. විශේෂයෙන්ම කිරිබත් ගත්තොත් එහෙම ශක්තිජනක ආහාරයක්. කිරිබත් කාලේ එකතන ඉන්න බෑ. එහෙනම් ශක්තිය යොදවලා වැඩ කරන්න පුළුවන්. එහෙනම් ගිහිල්ලා තමන්ගේ කුඹුරට ගිහිල්ලා ගොවියා ඉතාමත් හොඳින් වැඩ කරා. විශේෂයෙන්ම රාබිවුත් එහෙම. රාටික බීලා එකතන හිටියොත් එහෙම නිින්ද යනවා. එහෙනම් කුඹුරට ගිහිල්ලා එහෙම නැත්නම් තමන්ගේ වත්ත පිටිට ගිහිල්ලා වැඩ කරන්න ඕන. ඉතින් මේ වගේ විද්‍යාත්මකම ආහාර වට්ටෝරුවක් අපිට තිබුණේ ගරු ඇමතුමිනි මං හිතනවා මේ සම්බන්ධයෙන් අපි දෙවතාවක් හිතන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. අද අපි මගුල් ගෙදර ගියොත් එහෙම කන්නේ සම්පූර්ණ වහ. ඒ වගේම අපිට හොඳට පරතුරක් කන්න බෑ. අද බෝනෝන රෝග, ඩෙංගු විශේෂයෙන්ම අද අපි ගත්තොත් එහෙම වග්ගඩු රෝග, ඒ වගේම වසංගත රෝග සහ මං හිතන්නේ ඉතිහාසෙත් අපිට විශාල ජීවිත සංඛ්‍යාවක් අයින් වුණා. ඩෙංගු රෝගය, පාචනය, මං හිතනවා මොළේ වුණ අපි අද විශේෂයෙන්ම ගත්තොත් එහෙම එදායේ තිබිච්ච මරණ අනුපාතයට වඩා අද මරණ අනුපාතිකේ අපි අඩු ප්‍රතිශතයක් අරන් තියෙනවා. මේ අවස්ථාවේ අපි සිහිපත් කරන්න ඕනේ අද විශේෂයෙන්ම දැන් කංශා ගැන කතා කරනවා. මං හිතන්නේ මෙතන මන්ත්‍රීවරයෙක් ඉන්න හැමදාම කංශා ගැන කතා කරනවා. අපි කංශා ගැන කතා කරන්නේ දුඟුරන් විතරක් නෙමෙයි. අද මේ රටේ මම හිතන්නේ අපි දෙපාර මගේ පුද්ගලික මතේ අපි දෙපාරක් අත හිතන්න ඕනේ මේ සම්බන්ධයෙන්. අද කංශා මං හිතන්නේ අපිට භාවිතා කරලා හදන්න පුළුවන් නම් අපිට කොරෝනා වෛරසයට අවශ්‍ය ඒ බේතික අපි හදන්නේ කන්සවලින් ප්‍රයෝජන ගන්න ඕන. ඒ වගේම ඉස්සර අතීතේ හැම වෑංජනයකටම අපි කන්ස භාවිත කරා. ඉතින් අද බොහෝ වෙලාවට කන්ස ගැන කතා කරපු කවුරු හරි මන්ත්‍රීවරයෙක් මෙතන සම්පූර්ණ ඉවරටම ඉවර කරලා දානවා. ඉතින් ඉතින් මේ වගේ නම් මං හිතනවා අපි දෙවතාවක් හිතන්න ඕනේ යුගයේ අද ඇවිල්ලා තියෙන ලෝකේ හොඳම කන්ස වෑන් රට අපේ රට ශ්‍රී ලංකාව. එහෙනම් අපි මේ සම්බන්ධයෙන් අපි නැවත වරක් මම හිතන්නේ විද්වත් කතිකාවතට ඇවිල්ලා මේ සම්බන්ධයෙන් කතා කරන්න ඕන කියලා මගේ පුද්ගලික මතය මේක අපේ ආණ්ඩුවේ මතයවත් රජයේ මතයවත් නෙමෙයි. ඒකත් කියනවා නැත්නම් පහවදා හිට ඉඳන් ඊට පස්සේ ගහනවා කංශ ගැන කතා කරලා සමම් ප්‍රිය හිරත් කියලා පාර්ලිමේන්තුවේ. තේන දෙයක් මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ විශේෂයෙන්ම ඔබතුමියට මම කියනවා ඔබතුමියට ඇත්තරම සුවපති සම්මානය හම්බ නොවුනට ඔබතුමිය නීතිඥවරියක්. ඉතින් ඒ සල්ලි දීලා ගන්න සුවපති සම්මාන වලට දැන් ඇත්තරම බැරි වෙලා අපිට රිචඩ් බදුරුදීන් නැමැතිවරයා
තව කාලේ අවසන්ගෙන ඔබතුම.
බහුගේ ආණ්ඩුව හිටියා නම් එහෙම වනපති සම්මානයත් හම්බ වෙනවා. ඉතින් ඒක එහෙම එක එක සම්මාන හම්බෙන ආණ්ඩුව තමයි පහුගිය කාලේ තිබ්බේ. හැබැයි ඔබතුමිය කාර්යභාර ජනාධිපතිතුමා අගමැතිතුමා කැබිනට් මණ්ඩලය විශේෂ මං හිතන්නේ අද අවධානයකට ලක් කරලා මේ සම්බන්ධයෙන් වෙහෙසීම සම්බන්ධයෙන් මං හිතනවා ඔබතුමියට යෝතිපති සම්මානය දෙන්න උනා.
අවසන් කරන්න ගරුවන්තිතුමා.
සිහිපත් කරමින් අපි අපේ අමැතිතුමිය ඇතුළු ඒ වගේ අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම අපේ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ඒ වගේම ත්‍රිවිධ හමුදාවට සියලු දෙනාටම අපි අපේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ පිළිගනිමින් ආස්වා ලබා දීම සම්බන්ධව ඔබතුමාට ස්තුතියන්තයෙන් මන් කියන්න ඔබ මන් මිස්ති.
බොහොම ස්තුති කරුවන්තුමා. ඊළඟට ගරු මුජිබර් රහමාන් කරුමන්තුමා මිනිත්තු 6ක කාලයක් ඔබතුමාට ලැබේ. කීයද? විනාඩි 4ක්. එහෙනම් විනාඩි 10ක කාලයක් ඔබතුමාට.
ස්තුති ගරු සභාපතිතුමනි. අද විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වැයශේෂයේ අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද අපි සියලු දෙනාම COVID-19 තමයි අපේ මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ. අපි දන්නවා අද අපි පිළිගත්තත් නැතත් යම්කිසි ප්‍රමාණයකට මේ COVID-19 වසංගතය පැතිරිලා තිබෙනවා. අපි කලින් කතා කරා පෑලිය ගොඩ පොකුර ඊළඟට ගම්පහ මිනුවන් ගොඩ පොකුර මේ වගේ එක එක පොකුරු අපි කතා කරා එක කාලයක්. නමුත් අද වෙනකොට පොකුරු නෙමෙයි එක එක පළාත් වලින් එක එක ප්‍රදේශ වලින් ආසාදිතයන් හමු වෙන තත්ත්වයක් අද වෙනකොට පත් වෙලා තිබෙනවා. රටේ හැම දිස්ත්‍රික්කයේම එක හා සමානව නැති වුණත් අපි දන්නවා අද හැම ප්‍රදේශයකම යම්කිසි ප්‍රමාණයකට ආසාදිතයන් හමු වෙන තත්ත්වයක් අද වෙනකොට මතුවලා තිබෙනවා. ඉතින් මම හිතනවා අද වෙනකොට මේක සමාජගත වෙලා තියෙනවද නැද්ද කියන එක සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේක විස්තර කළ යුතුයි. තව දුරටත් මේක මේ මට්ටමේම ගෙනියනවද? එහෙම නැත්නම් මේක ඇත්තටම සමාජයේ පුරා පැතිරලා තියෙන අවස්ථාවක් බවට මේ වසංගතය පත් වෙලා තියෙනවද කියන එක. මොකද රට පුරාම අද වෙනකොට අපි දන්නවා විශේෂයෙන්ම නිරෝධාන මධ්‍යස්ථාන ඇති වෙලා තිබෙනවා. හැම රෝහලක්ම අද වෙනකොට COVID-19 ආසාදිතයන් ඉන්න රෝහල් බවට අද පත් වෙලා තිබෙනවා. අද මම දැනගන්න ලැබුණා විශේෂයෙන්ම මහනුවර රජගෙදරත් නිරෝධාන මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා. හෙලිකොප්ටර් වලින් උදේටයි හවසටයි කෑම එනවා, දොස්තර මහතුරු එනවා. ඒ හින්දා දැන් රජගෙදරත් මහනුවර රජගෙදරත් COVID-19 නිරෝධාන මධ්‍යස්ථානයක් වෙලා තියෙනවද කියලා අපි ඒකත් දැනගන්න කැමතියි. මොකද මහනුවර ඉන්න ජනතාව ටිකක් කලබල වෙලා තියෙනවා. සැරෙන් සැරේ උදේ හවස හෙලිකොප්ටර් ගමන් කරනවා රජගෙදරට. ඒ වගේම දොස්තර මහතුරු එනවා, කෑම අරගෙන එනවා. මේ වගේ වාතාවරණයක් අද වෙනකොට රටේ උදා වෙලා තියෙනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අද උදේ අපේ විපක්ෂ නායක මතු කරා වගේ දැන් මේ COVID-19 වසංගතයත් එක්ක ඇති වෙලා තිබෙන අද වෙනකොට මරණ 116ක් ඇති වෙලා තිබෙනවා. ඒ මරණ 116 ගැන ලොකු විවාදයක් මේ COVID-19 පටන් ගන්න කාලේ ඇති වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශය දන්නවා විශේෂයෙන්ම මේ රටේ සංස්කෘතිය අනුව මේ රටේ ඉන්න විවිධ ජන කොටස් අනුව මේ රටේ ආදානය භූමි දාණය දෙකම කරන ජන කොටස් ඉන්නවා. බෞද්ධ ජනතාව අතරත් ඉන්නවා, භූමි දාණය කරන අයත් ඉන්නවා, ආදානය කරන අයත් ඉන්නවා. ඒ වගේම මේ රටේ කතෝලික ජනතාවත් භූමි දාණය කිරීම තමයි මා දන්නා විදියට බයිබලයේ කියලා තියෙන්නේ. ඒ වගේම අනිකුත් ඉස්ලාම් භක්තිකයන් අනිකුත් ජන කොටසුත් මේ භූමි දාණය වෙනුවෙන් තමන්ගේ ආගමික විශ්වාසය වෙනුවෙන් පෙනී හිටියා. ඒතර ලෝකයේ මේ ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක අපි දැක්කා විශේෂයෙන්ම WHO සංවිධානය මාර්තු මාසේ 24 දා වෙනකොට ගයිඩ්ලයින් එකක් දුන්නා. මේ ලෝකයේ මේ COVID-19 මරණ සිද්ධ වුණාම ආදානය භූමි දාණය දෙකටම යන්න පුළුවන්. ඒ මරණය සිද්ධ වෙන්න කෙනාගේ නෑදායන්ට ඔවුන්ගේ ඥාතීන්ට අනුව ඔවුන් තීන්දුව කළ යුතුයි. මේ COVID-19 මරණ ආදානය කරනවාද භූමිදානය කරනවාද කියන එක. ඒක අපි දැක්ක විශේෂයෙන්ම මාර්තු මාසේ 24 විතරක් නෙමෙයි සැප්තැම්බර් මාසේ දෙවෙනිදාත් නැවත වතාවක් WHO සංවිධානය මේක තහවුරු කරා. ඔවුන්කෝ මේකට ඉඩ දෙන්න කියලා. ඊළඟට UNESCO සංවිධානය කිව්වා මේ ලෝකයේ තියෙන මේ ජාතීන්ගේ මේ රටේ ලෝකයේ ජනතාවගේ සංස්කෘතික එවගේ දේවල් එක්ක ආචාර ධර්මත් එක්ක සංසන්දනය කරලා මේ ගැන තීන්දුව ගන්න කියලා ඉතාම සංවේදීව ඔවුන්ත් පෙන්වා දුන්නා. අපි දන්නවා අපේ අවට තිබෙන රටවල් පවා ඉන්දියාව වෙන්න පුළුවන්, මාලදිව වෙන්න පුළුවන්, පකිස්තානෙ වෙන්න පුළුවන්, බංගලාදේශෙ වෙන්න පුළුවන්, යුරෝපීය රටවල් වෙන්න පුළුවන්. අද වෙනකොට ලෝකේ රටවල් 194කට වඩා වැඩි ප්‍රමාණයක් අද මේක පිළිපදිනවා. නමුත් තමුන්නාන්සල රජයක් හැටියට මේක මාර්තු මාසේ ඉඳන් මග ඇරියා. හැමදාම කිව්වා තාක්ෂණ කමිටුවක් තියෙනවායි කියලා. මම කැමති දැනගන්න ඔබතුමියගෙන් කවුද මේ තාක්ෂණ කමිටුව පත් කළේ? කවුද මේ තාක්ෂණ කමිටුවේ ඉන්න නිලධාරීන්? මේ වසංගත රෝග පිළිබඳ විශේෂඥයෝ ඉන්නවද? විද්‍යාත්මක ආචාර ධර්ම පිළිබඳ විශේෂඥයෝ ඉන්නවද? සමාජ විද්‍යාඥයන් මේ විශේෂඥ කමිටුවේ ඉන්නවද? කවුද මේ කමිටුව පත් කරේ? මේ කමිටුවේ සංයුතිය මොකක්ද? ඒ වගේම මේ වෛරසය පිළිබඳ විශේෂඥයෝ මේ කමිටුව තුල ඉන්නවද? ඒ කමිටුව දීපු කාල පරිච්ඡේදය මොකද්ද? මේ කමිටුව දවස් කීයක් රැස් වෙලා තියෙනවද? කමිටුව ගත්ත තීන්දුව මොනවද? ඒ කිසිදු දෙයක් මේ මාස 9 කාල තුලදී රජය විසින් කාටවත් දැන්නේ නැහැ. නමුත් එක දෙයක් අපි දැනගත්තා. විශේෂයෙන්ම මම ඔබතුමියට කියන්න ඕනේ, මම මෙහි සභාගත කරනවා ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ දීපු නිර්දේශවල ඒ පිටපත්, ඒ වගේම අපි වෙන කොහෙවත් යන්න ඕනේ නැහැ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නොවැම්බර් මාසේ 20 25 2020 නිකුත් කරලා තියෙනවා මේ නිර්දේශ. මේ නිර්දේශ තුළින් ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය පවා කියලා තියෙනවා මේ COVID-19 මරණවල සිද්ධ වෙන ඒ අසාධාරණය හා ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා කියලා ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය රජයට නිර්දේශ කරලා තියෙනවා. මේ භූමිදානයට ඉඩ දෙන්න සෞඛ්‍ය ආරක්ෂක හේතුන් උඩ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියන විදිහට කරන්න ඉඩ දෙන්න කියලා ලංකාවේ මානව හිමිකම් සංවිධානය මේක අද ප්‍රකාශයට පත් කළා තියෙනවා. එතකොට මෙවැනි වාතාවරණයක් තියෙනවා. මෙවැනි වාතාවරණයක් තිබෙද්දි තමයි අනිත් එක තමයි ගරු සෞඛ්‍ය අමාත්‍ය සභාපතිතුමනි, විශේෂයෙන්ම මේ මර්ධන ක්‍රියාවලිය සඳහා ජනතාවගේ විශ්වාසය දිනා ගන්න ඕනේ. ජනතාවගේ විශ්වාසය ඉතාම වැදගත් වෙනවා මේ COVID-19 මර්ධනය සඳහා. නමුත් ජනතාවගේ විශ්වාසය දිනා ගන්න බැරි නම්, ඒ ජන බලධාරීන්ට බැරි නම්, පාලකයන්ට බැරි නම්, මේ ක්‍රියාවලියේදී ජනතාව මොකක් හරි අවිශ්වාසයක් ජනතාවගේ හිත් තුළ පැනනගෙන වනන් රජය කෙරී, ඒ රජයේ තමුන්නාන්සල කොයිතරම් උත්සාහ කරත් මේක මර්ධනය කරන්න ඒක යම් කිසි ආකාරයකට ඒක කඩාකප්පල් වෙනවා. මොකද ජනතාවගේ විශ්වාසය දිනාගෙන නැහැ. ජනතාවගේ ඒ විශ්වාසය දිනා ගන්න පුළුවන් ක්‍රියාපටිපාටියක් තමුන්නාන්සලා පැහැදිලිව ඉදිරිපත් කරලා නැහැ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, ඊළඟට මෙතන තියෙන අපි දන්න කාරණාව අනුව විශේෂයෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ දොස්තර චන්න පෙරේරා මහත්මයා තමයි මේකට විරුද්ධව දිගින් දිගට මාධ්‍යවලට ප්‍රකාශපත් කළේ. එතුමා මම දැක්කා විශේෂයෙන්ම අප්‍රේල් මාසේ ලෝක BBC සංවිධානයේ BBC ගුවන්විදුලියට ප්‍රකාශයක් කළා මේ කොරෝනා වෛරසය හරහා ජීව විද්‍යානු අවිගණු අවි හදන්න පුළුවන් කියලා ප්‍රකාශයක් පත් කරා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශ අද වෙනකම් මේක ප්‍රතික්ෂේප කරලා නැහැ. එතකොට මේ රජයේ සේවකෙක් රජයේ ඉන්න ගමන් එතුමා ජාත්‍යන්තර මාධ්‍යවලට කියනවා මේ කොරෝනා වෛරසය හරහා ජීව විද්‍යානුක අනුකූලව අයුආයුධ හදන්න පුළුවන් කියලා එතුමා විදේශීය ජනමාධ්‍යයට ප්‍රකාශ කළා. ඒ හින්දා තමයි අපි මේක ආදාහනය කරන්න කියලා එතුමා කිව්වා. ඒක බරපතල ප්‍රකාශයක්. ඉතින් මං හිතනවා ලෝකේ කවුරුවත් කිසිම විද්‍යාඥයෙක් තාම මේ වගේ ප්‍රකාශයක් කරලා නැහැ. ලෝකේ මීට වඩා තර්ජන තියෙන රටවල් තිබෙනවා. කවුරුවත් ඒක පිළි අරගුණුත් නැහැ. නමුත් එවැනි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කරා. නමුත් අද වෙනකම්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ පිළිබඳව නිශ්ශබ්දව ඉන්නවා. එතුමා තමයි දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම මේ රජයේ හිටපු වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් වෙන දොස්තර නිහාල අබේසිංහ මැතිතුමා, දොස්තර පබා පලියවඩන මැතිතුමා, මේගොල්ලෝ මේ විෂය පිළිබඳව දැනුමක් තියෙන මේ විශේෂඥයෝ මේ වෛරසය පිළිබඳ මේ රෝගය පිළිබඳ හොඳ විශේෂඥ දැනුමක් තියෙන රජයේ සේවය කරන උදවිය. මේගොල්ලෝ කිව්වා මේක කිසි විටකත් වතුරත් එක්ක මේක ජලයත් එක්ක මේක මිශ්‍ර වෙන්නේ නැහැයි කියලා. දොස්තර නිහාල් අබේසිංහ මහත්මයා ලංකාව විතරක් නෙමෙයි
එතුමා මිනිත්තු දෙකක කාලයක් තියෙනවා එතුමාට. මිනිත්තු දෙකක කාලයක්.
බොහොම ස්තුතියි. එතකොට එතුමා පිටරටවල පවා සේවය කරපු කෙනෙක්. එතුමා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. එහෙමනම් මොකද තියෙන ප්‍රශ්නේ? ගරු සභාපතිතුමනි, මෙතන තියෙනවා ප්‍රශ්නය, දේශපාලන ගැටලුවක් තියෙනවා. මේ දේශප අපි දන්න අයිඩිය ත්‍රෝහලේ වතුර කොහට දෙන්න කියලා අපි දාන. අද නිරෝධාන මධ්‍යස්ථානවල ඉන්න ආසාදිතයන්ගේ වතුර ඔවුන් පළ කරන ඔවුන්ගේ මලමුත්‍රා කොහට දෙන්න කියලා අපි ඔක්කොමල දානවා. ඔක්කොම සාමාන්‍ය ජලයත් එක්ක මිශ්‍ර වෙලා යන්නේ. මම කොළඹ නගරේ ඉන්න කෙනෙක් ඉන්න මම දන්නවා අයිඩිය ත්‍රෝහලේ මේ ආසාදිතයන්ගේ වතුර කොහොමද ඒ යන්නේ ජලකානුත් එක්ක යන්නේ කියලා මට හොඳින් දැනුමක් තියෙනවා. එහෙමනම් මේ සියලු දේවල් ඊටාම මිත්‍යාවක් අද විද්‍යාව දේශපාලනීකරණය කරලා තියෙනවා. විද්‍යාව අන්තවාදීන්ගේ අතට තමුන් ආන්සර අද පත් කරලා තියෙනවා. ඒ පත් කිරීම තුළ මේ රටේ ජාතීන් අතර ඒ ජාතීන් අතර තිබුණ විශ්වාසය ඒ සියලු දේවල් පළුදු කරලා කිසියම් ජනකොටසකගේ සංස්කෘතික ආගමික විශ්වාසයන් වලට ගරු නොකරන තත්ත්වයක් තමුන් ආන්සර උදා කරලා තියෙනවා. ඒක අපරාධයක්. තම කියනවා. අවසාන කරන්න අවසාන වශයෙන් ඒ හින්දා තමුන්නාන්සල එක් කරලා තියෙන අපරාධයක්. ඒ අපරාධය තවදුරටත් ගෙනියන්න එපා. ඒ හින්දා වියත් මග වෙන්න පුළුවන් අර මග වෙන්න පුළුවන් මේ මග වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ උපදේශන අරගෙන මේ රට තව තවත් විකෘති කරලා විකෘති මානසිකත්වයල් ඇති කරලා මේ ජනකොටස් අතර තියෙන ભેද බින්න ඇති කරලා එක එක විශ්වාසයන්ගේ විශ්වාසයන්ට ඒ ඇදහිලි වලට ගරවලා ඒවා යටපත් කරගෙන ඒව උඩ යන්න පුළුවන් කියලා හිතන්න එපා. ගරු සභාපතිතුමනි ඒක ඊටාම විනාශයකට මේ රට තවත් ගෙනියනවා. ඒ හින්දා මම සෞඛ්‍ය අමාත්‍යමේකින් ඉල්ලා සිටිනවා වහාම නැවත මේ පිළිබඳ සිතලා බලලා තමුන්නාන්සලා තමයි මේකේ දේශපාලන අධිකාරිය. ඕගොල්ලන්ට එහා කවුරුවත් නැහැ. ඕගොල්ලෝ තමයි මේකේ තීන්දුව ගත යුත්තේ. අර වියත්මක වෙන්න පුළුවන් මේ වියත්මක වෙන්න පුළුවන් ඒ අන්තවාදීන්ගේ තීන්දුව වලට තමුන්නාන්සලාගේ දේශපාලන යටපත් කරගෙන මේ රට නැවත වතාවක් අර ගෝත්‍රකවාදී මානසිකත්වයකට ගෙනියන්න එපා කියලා අපි ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි කර්මන්තුමා. ඊළඟට ගරු ඉසාක් රහමාන් කර්මන්තුමා මිනිත්තු 6ක කාලයක් ඔබතුමාට ලැබෙන.
කර සභාපතිමනි සෞඛ්‍ය සම්බන්ධව කතා කරන්න මම සතුටක් වෙන ඉතනවා. පළවෙනිම කුවෛට් කොරෝනා ඇති වෙලා ලංකාවම විශිෂ්ට ජයග්‍රහණ කරගත්ත ජනාධිපතිතුමා ඇතුළු සියලුම කණ්ඩායම. ඒ වගේම දෙවෙනි රැල්ලේ ලෝකයේ සියලුම දනට රටවල් වල ඇති වෙලා මේ දෙවෙනි රැල්ලත් දනට මහා විශාල ප්‍රශ්නයක් තියෙද්දී මේක ආර්ථිකවල ඒ වගේම ජීවිතවලට හානියක් වෙනකොට මේකත් මම හිතනවා තව මාස කීපයකදී මේ ප්‍රශ්නයටත් නිවැරදි විසඳුමක් රජයේ වශයෙන් ජනාධිපතිතුමා ඇතුළු සියලුම කණ්ඩායමක් කරේ කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ගරු ඇමැතිතුමනි දනට ලෝකයේම මිලියන 60ක ප්‍රමාණයක් කොරෝනා වසංගතිය වල රෝගී වෙලා ඉන්නවා. ඒ අතරදී මිලියන 40ක් වාගේ සුව වෙලා ඉන්නවා. දැනට 1.5 මිලියන් වාගේ මරණයට පත් වෙලා තියෙනවා. මේ මරණයට පත් වෙච්ච අයට WHO නිර්දේශන අනුව මාර්ච් මාසේ 24 වෙනිදා නියුත් කරන ඉල්ලීම අනුව තමන්ට කැමැති විදියට භූමි දාන කරන්නත් පුළුවන් ඒ වගේම ආදාන කරන්නත් පුළුවන් කියලා ලෝක සංවිධානයේ නිර්දේශන දීලා තියෙනවා. ඒ වගේම තමයි දැනට ලංකාවම 22,000කට වැඩි ප්‍රමාණයක් ආසාදිතයෙන් වෙලා ඉන්නවා. ඒක 16,000කට වැඩි ප්‍රමාණයක් සුව වෙලා තමන්ගේ ගෙදරවල ඉන්න එක අපි හැම එකේම දන්න දෙයක්. ඒ අතරදී මේ රෝගී වෙච්ච 22 අතරදී තමන්ගේ ඉස්පිරිතාලවල ඉන්න කාලයේදී ශරීර වලින් පිට වෙන මලමුද්‍රේ මහපොළවට තමයි ඒක උරන්නේ. මේම මහපොළවට උරන නිසා කිසිම හානියක් වෙන්නේ කියලා අපේ ලංකාවම ජයවර්ධන කුල විශ්වවිද්‍යාලයේ කුලපති වෙන ජිනදාස කටුපත්ත මහත්මයා නියුත් කරලා තියෙනවා කිසි දෙයක් වෙන්නේ කියලා. මම ගරු ඇමැතිතුමනි ඔබතුමිගේ කාර්ණික අවධානයක් ඉල්ලීමක් කරන දෙයක් තමයි. ඒ වගේම රටේ ජනාධිපතිතුමා ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමැතිවරුනි ඒ වගේම අපේ මේ පක්ෂයේ ප්‍රධාන නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇමැතිතුමනි ඒ වගේම ආණ්ඩුවේ ඉන්න කැබිනට් ඇමැතිවරුනි රාජ්‍ය ඇමැතිවරුනි ආණ්ඩු පක්ෂයේ සියලුම මගේ හිතවත් මන්ත්‍රීවරුනි විපක්ෂ නායකතුමනි එතුළු විපක්ෂ මන්ත්‍රීවරුනි ඔබ හැම එක්කනාගේ ඉල්ලීමක් කරන එකක් මම මේක බෙහාපත්ම ඉල්ලීමක් මිනිස්සෙක් මරුණාට පස්සේ එයාට කරන යුතුම් කටයුතු තමයි අන්දිම වෙලාවදී එයාට දෙන ආගම අනුකූල එයාව භූමි දාන කරන එකයි ආදාන කරන එකයි අපි මේ ඔබ සියලු දෙනාගේ ඉල්ලීමක් කරනවා ප්‍රශ්නයක් ඇතිකරන ජාති අතරදී ප්‍රශ්නයක් ඇතිකරනවත් නැහැ අපේ මුස්ලිම් ආගම අනුකූලව මරණයකට මිනිසියෙක් පත් වුණා නම් එයාට භූමි දාන කරන එක තමයි අපේ ආගම අනුකූල අන්තිම කරන ඉහළම උපකාරයක් කියලා අපේ ආගම කියලා තියෙනවා මේක අපේ ආගම එක අංගයක් ඒ නිසා තමයි අද අපි පුනා පුනා ඔබ සියලු දෙනාගම බෙහාපත් වීම ඉල්ලීමක් කරන්නේ අපිට මේ මරණයට පත් වෙච්ච අයගේ ලෝකයේම
තව මිනිත්තු දෙකක් තියෙනවා
මට හරි සභාපතිතුමනි WHO ගේ නිර්දේශන අනුව ඒ වගේම ඔබ මේ ලංකාවේ ඉන්න ප්‍රධාන විශේෂ කණ්ඩායම උපදේශ අනුව ලංකාවම මුස්ලිම් බල ප්‍රදේශවල ඉහළම උස තන තියෙන තැන්වල මේ මරණය පත් වෙන අයට භූමි දාන කරන්න අවස්ථාව දෙන්න කියලා ගෞරවණීය ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේක බෞද්ධ රටක් මේ බෞද්ධ චින්තනය අනුව කවදාවත් බුදුහාඳුරු කියලා දෙලා දෙයක් තමයි කරදරයකට ප්‍රශ්නයකට අමාරු වෙච්ච අයට උදව් කරන්න ඕනයි කියලා මෙහෙම බුදුහාඳුරු කියනවා. සබ්බේ තසදන්දි දන්සද්ද සබ්බේ බයම්ති මච්චිනෝ අත්තානෙන් උපමංගන්ත නේහල්ය නිකන්ත ඒ මෙහෙම කියනවා බුදුහාඳුරුත් කියන දෙයක් තමයි මේක වැරදක් තිබුණොත් මට සමාවෙන්න කරදරයට ප්‍රශ්නයකට පත්වෙච්ච අයට උපකාරයක් කරන්න ඕනේ කියලා මේ බෞද්ධ රටේ ඉඳලා මේ බෞද්ධ මේ පාර්ලිමේන්තු වැඩිපුර ඉන්න ඔබ තමු නාසලාගේ මමයි අන්තිම වලාවත් ඉල්ලීමක් කරනවා මෙහෙම මරණයකට ආවොත් අද ඉන්නේ ලංකාවේ ඉන්න සියලුම මුස්ලිම්වරු මහ විශාල පීඩනයටපත් වෙනවා මේ ආදාන කරන නිසා අපිට ගරු එමැතුමනි ඔබතුමීගේ අපේ ගරු ජනාධිපතිතුමා ගාවත්
කාලය අවසන් වෙනවා ගරු මන්ත්‍රීතුමා
අපිට භූමි දාන කරන්න අවස්ථාවක් ඇති කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරලි මම සමු ගන්නවා
බොහොම ස්තුති ගරු මන්ත්‍රීතුමා මේ ළඟට ගරු වේලු කුමාර් මන්ත්‍රීතුමා මිනිත්තු 6ක කාලයක් ඔබතුමාට ලැබෙනවා
අතක් නේ
ඒක සංශෝධනය වුණා නැවත අපේ
ඔව් වැඩිපුර තියෙන කට්ටියකින් අඩු කරන්න අඩුවෙන් තියෙන කට්ටියට දෙන්න
ඔක්කොටම තියන්නේ පහ ගානේ
නෑ නෑ සමානව අඩු කරන්න එපා 10ක් තියෙන කට්ටියට දෙකක් අඩු කරනවා 5ක් තියෙන කට්ටියට දෙකක් අඩු කරනවා
එතකොට නෑ කරුවත් විනාඩි අඩු කරලා තියෙන අපේ කිරියල්ල මන්තුමා කියන
ඈ இல்ல நான் ரெண்டு எழுத்தே அவருக்கு
கர ගන්න පුළුවන් පයින් පස්සේ
අතක් ගත්තා මම යා පැත්තෙන් ගිල්ල ගත්තා ඒකෙන් එකක් කපලා ගෞරව සභைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே இந்த சுகாதார அமைச்சினது இந்த விவாதத்திலே எனது கருத்துக்களை கூறுவதற்கான சந்தர்ப்பத்தை தந்ததற்கு நன்றி தெரிவித்துக் கொள்கின்றேன் கௌரவ உறுப்பினர் இஷாக் ரஹ்மான் அவர்களினுடைய உரையில் இருந்தே என்னுடைய உரையை ஆரம்பிக்கின்றேன் இந்த நாட்டிலே இன்று சுகாதார அமைச்சும் சரி நாடும் சரி அரசாங்கமும் சரி நாட்டு மக்களும் சரி எதிர்நோக்கி இருக்கின்ற பிரதானமான அவதானம் கோவிட் இந்த கோவிட் 19 இந்த கொரோனா பிரச்சனை என்பது இது அரசியல் மயப்படுத்தப்படக்கூடாத ஒன்றாக இருந்தாலும் கூட இந்த ஷாக் ரஹ்மான் அவர்கள் முன்வைத்ததிலிருந்தே இது எந்த அளவுக்கு அரசியல் மயப்படுத்தப்பட்டிருக்கின்றது என்பது வெளிப்படையாக தெரிகின்றது ஆகவே இங்கே அவையிலே இருக்கக்கூடிய சுகாதாரத்துறை கௌரவ அமைச்சரிடம் அதனை ஞாபகப்படுத்தி இந்த நாட்டிலே இருக்கக்கூடிய முஸ்லீம் சமூகத்தினுடைய அவர்களினுடைய கலாச்சார அந்த பண்பாடுகளுக்கு அமைய அவர்களுடைய இந்த கொரோனா தொற்றினால் மரணமடைகின்றவர்களை அடக்கம் செய்வதற்குரிய அந்த சந்தர்ப்பத்தை இந்த அரசாங்கம் பெற்றுக் கொடுக்க வேண்டும் இதனை இன்னும் மீண்டும் மீண்டும் ஒரு அரசியல் காரணியாக அரசியல் பிரச்சனையாக எடுத்து இழுபறி நிலைக்கு தள்ள வேண்டாம் என்பதை இந்த இடத்திலே நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன் குறிப்பாக எங்களுடைய பெருந்தோட்ட சமூகத்தின் சுகாதார நிலை பற்றி இந்த இடத்திலே ஞாபகப்படுத்த விரும்புகின்றேன். இங்கே இருக்கக்கூடிய சுகாதார அமைச்சர் அவர்களுக்கு நன்றாக தெரியும், பெருந்தோட்டத்துறையினது சுகாதார நடவடிக்கை என்பது மிக கீழ்மட்டத்திலே காணப்படுகின்ற ஒன்றென்பது. இன்றும் கூட இந்த பெருந்தோட்டங்களிலே இருக்கின்ற பெருந்தோட்ட வைத்தியசாலைகள் அல்லது அவற்றை நாங்கள் பெருந்தோட்டத்திலே இருக்கின்ற மெடிக்கல் யூனிட்ஸ் அழைக்கலாம் அல்லது டிஸ்பென்சரின்னு சொல்லி அழைக்கலாம், அங்கே இருக்கின்ற இஎம்ஏ என்கின்ற எஸ்டேட் மெடிக்கல் அசிஸ்டன்ட் என்பவர்களால் தான் அங்கே அந்த டிஸ்பென்சரிகள் அந்த வைத்திய சாலைகள் வந்து நடத்தப்பட்டு வருகின்றது. ஆகவே அரசாங்கம் ஒரு கொள்கை ரீதியான ஒரு ஒரு முடிவினை எடுக்க வேண்டியிருக்கின்றது இந்த பெருந்தோட்டத்துறையினது சுகாதார நிலை தொடர்பாக. நான் அமைச்சர் அவர்களுக்கு ஞாபகப்படுத்த விரும்புகின்றேன், கடந்த அரசாங்கத்தின் போது இந்த பாராளுமன்றத்தின் சுகாதார அமைச்சுக்குரிய துறைசார் மேற்பார்வை குழுவிலே இதற்கான ஒரு தீர்வை காணும் முயற்சியில் நாங்கள் ஈடுபட்டோம். எங்களுடைய சக இருந்த உறுப்பினரான மயில்வாகனம் திலகராஜா அவர்களினுடைய அந்த முன்னெடுப்பிலே நாங்கள் பல சுற்றுக்கள் இந்த அமைச்சிலே இருக்கக்கூடிய அனைத்து அதிகாரிகள் இது சார்ந்தவர்களை எல்லாம் அழைத்து நாங்கள் இதற்கு ஏற்படுத்தக்கூடிய ஒரு தீர்வை நாம் கண்டோம். அது இந்த பாராளுமன்றத்திலே அந்த அறிக்கை இந்த பாராளுமன்றத்திலே காணப்படுகின்றது. அதன் போது இந்த தோட்டங்களிலே ஏறக்குறைய 450 இந்த மெடிக்கல் சென்டர்ஸ் அல்லது அலகுகள் வைத்திய அலகுகள் இனம் காணப்பட்டது. அதிலே ஏறக்குறைய 50 அலகுகளை அரசு நடத்துவதற்கு அரச அமைப்பாக நடத்துவதற்கு ஏற்றுக்கொள்ளப்பட்டிருக்கின்றது. மிகுதியையும் அரசாங்கம் உள்வாங்கி அது தொடர்பாக எவ்வாறு கையாளலாம் என்பது தொடர்பாக இந்த அறிக்கையிலே முழுமையாக இருக்கின்றது என்பதை ஞாபகப்படுத்த விரும்புகின்றேன். விசேஷம் தக்கரண்டோன மானூர் டிஸ்ட்ரிக்டே மந்திரிவரே கொட்டியட்ட அதவினக்கொட்ட மானூர் டிஸ்ட்ரிக்டே கோவிட் ஆசாதிக்கன் திசிய அனுபாக் பமன அந்துனகன தியனோ ஈயே தவச வினக்கொட மானூர் மாணவர் ரோலே வைத்தியவரே குத் அந்துனகன தியனோ மேகட்ட பிரதானத்தம ஏத்துவ விழா தியன்னே பசுகிய தவசல கத்த வரதி தீரணையாக்கேனக மத்தக்கரண்டோன மானூர நகர மெத தியன போகம்பர வசாதபு ஏ இரகெதர நவத்தவர குவாரண்டைன் சென்டயக்காக் விதியட்ட பாவிச்சுக்கிறான் தீரணே கரலா ஏகே 150 பமன தமா ஏகே ரந்தவகாண்ட புலுவாங்க அவஸ்தாவே 800 வடி பிரிசாக் ஏகட்ட அத்துலாத் கரலா தமா மே பிரஸ்னைய மே தரமட உக்ர உனே எந்த மம விசேஷம் மத்தக்கராண்ட கமதி மேக நகர மெதத்தியன்னி தங்வத் மேக மே தனிங் அயங்கரலா வினத்தனகட்ட கிரியாண்ட கியன இல்லீம கரணுவா ஏ வகையம அத வினக்கொட்ட நூரத்தியன ஜனசங்கீர்ணம பிரதேசியாக்கன மஹியாவ பிரதேசிய ஏ அதுருங்கன தியனோ விசேஷம் மே கோவிட் ஆசாதிக்கேன் அதுருகன தியனோ மே மே பிரதேசியே இன்ன ஜனதாவ தமா மானூர நகரசபாவே ஏ நகர கம்கருவான் நட்டியட்ட சேவைய கரான் இது மேக அரி பயானக தத்துவ மெத்தன ஜனசங்கீர்ண பிரதேசியாக் மே மாயா பிரதேசிக்க மே சந்தா விசேஷ வடப்பிலிவலாக் தங் யன
வடப்பிலிவ
விசேஷ வடப்பிலிவலாக் மம இதிரிபத்கரண்ட கேலா உபதுமேட்ட யோஜனா கரணுவா மேக இதாமத் அமாரு அவஸ்தாவக் கீனக அபி தன்னுவா மே அமாரு அவஸ்தாவே தவத் மே பிரஸ்னைய உக்ரவெண்ணி நத்துவ நத்தர கரகான்னட்ட மே வடப்பிலி விளக்கரான கேலா இல்லி மக்கரமேன் அவசான் கரணுவா ஸ்துதி
போமி ஸ்துதி. ஈழங்கட்டு காரு ஜெயரத்ன ஹேரத்ன எத்துமா மினித்து ஹாயக காலியாக குவித்து மாட்டலேவேன்.
මුලසිරම හොබවන ගරුමන්තුමනි, මාර්තු මාසේ ඉඳලා මේ කොරෝනාව සංගතය අපේ රට වෙලාගත්තේ වෙලාවේ ඉඳලා අද වෙනකන් මේ කාර්ය සඳහා උරදුන්න වෛද්‍යවරුන්, හෙදියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කනිෂ්ඨකාරුන් සෞඛ්‍ය සේවකයින් ඇතුළු සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයට මේ වෙලාවේ ජාතියේ ප්‍රණාමය ගෞරව හිමි කරන්නට ඕන. කොවිඩ් වසංගතය පිළිබඳව දීර්ඝ වශයෙන් පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයේම සාකච්ඡා කරපු නිසා මම ඒ ගැන වැඩිපුර කතා කරන්න උත්සාහ කරනවා මේ කාලයත් ප්‍රමාණවත් මදි නිසා. විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ දර්ශක වලට අනුව වැඩිම මම හිතන්නේ මිලියන 62 ඉක්මලා තියෙන ඇමරිකාව ඒ දර්ශකවලට අනුව අපි ඉන්නේ 98 වෙනි ස්ථානයේ. ඒ කාර්ය මම හිතන්නේ මේක මැඩපැවැත්වීම සඳහා ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු සමස්ත රාජ්‍ය තන්ත්‍රය ඉතාම සංවිධානාත්මක විධිමත්ව කරපු වැඩපිළිවෙළුත් එක්ක අපිට මේ තත්ත්වය මැඩපවත්වන්න මේක පාලනය කරන්න පුළුවන් කමක් වුණා. ඒ නිසා මම හිතන්නේ මේ වෙනකොට රුසියාව එන්නත හොයාගෙන ඒක අවසාන අදියරට ඇවිල්ලා තියෙන්නේ ස්පුට්නික් 5 කියන එන්නත. අපි විශ්වාස කරනවා ලබන මාසෙ විතර වෙනකොට ඒකේ අපිට ලැබෙයි කියලා. දැනට තියෙන ආරංචි මාර්ගවල හැටියට ඒ එන්නත තුල මම හිතන්නේ අපිට මේකේ නිමාවක් දක්ින්න පුළුවන් කමක් වෙයි. ලබන අවුරුද්ද ලබනකොට යම්කිසි සහනයක් ලැබෙයි කියලා අපි විශ්වාසය පළ කරනවා. මම හිතන්නේ මට අදාළ මාතෘකාවක් තියෙනවා නියෝජ්‍ය කාර්ය සභා සභාපතිතුමනි, විශේෂයෙන්ම කුලියපිටිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨය. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ රජයේ කාලේ අපි මේ කුලියපිටිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨය ඉදිකරන්න එහෙම නැත්නම් ආරම්භ කරන්න සූදානම් කරලා තිබුණේ කුලිය කුරුණෑගල ශික්ෂණ රෝහලට ආසන්නත ප්‍රදේශයක. මේක ඉගෙන ගන්න ශිෂ්‍යයින්ට සායනික කටු සඳහා ප්‍රමාණවත් රෝහලක් කුරුණෑගල මහ රෝහල හැරෙන්නට මම හිතන්නේ වයම් පළාතේ නැහැ. ඒ නිසා කුරුණෑගල මහ ශික්ෂණ රෝහල කේන්ද්‍ර කරගෙන මේ කාර්ය සඳහා අපි කටයුතු සම්පාදනය කරත් පහුගිය රජයේ බලයට පත්වීමත් සමග මේ වෛද්‍ය පීඨය කුලියපිටිය නගරයේ ස්ථාපිත කරා. මම හිතන්නේ මේකත් අර මිහින්තලේ වෛද්‍ය පීඨය වගේ ගුණාත්මක වශයෙන් මම හිතන්නේ තරමක ව්‍යාකූල තත්ත්වයකට පත් වෙන්න බොහෝ දුරට ඉඩ කඩ තියෙනවා. සායනික කටු සඳහා ප්‍රමාණවත් පහසුකම් කුලියපිටිය රෝහලේ තවමත් නිර්මාණය වෙලා නැහැ. ඒ සඳහා ප්‍රමාණවත් රෝගී ඉන්න. ඒ නිසා මම විශේෂයෙන්ම සෞඛ්‍ය ඇමතුමෙන් ඉල්ලීමක් කරනවා. අධ්‍යාපන ඇමතුමත් එක්කත් සාකච්ඡා කරලා උසස් අධ්‍යාපන ඇමතුමත් එක්ක මේ වෛද්‍ය පීඨයේ කුලියපිටිය වෛද්‍ය පීඨය ඉතාම ගුණාත්මක තත්වයෙන් හෙබි හොඳ වෛද්‍ය පීඨයක් බවට පත් කරන්නට කුරුණෑගල ශික්ෂණ රෝහල කේන්ද්‍ර කරගෙන මේ සායනික කටු සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් කඩමින් සකස් කරන්න කියලා. නැත්තම් මං හිතන්නේ මේකත් තරමක දුෂ්කරතනකට දෝලණය වීම වළක්වන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. ඒ වගේම කුරුණෑගල මහ රෝහල කියපුවාම කුරුණෑගල මහ රෝහල ලංකාවේ භූගෝලීය පිහිටීම ඇති මං හිතන්නේ ඉතාම වැදගත් ස්ථානයක තියෙන්නේ. මඩකලපුව ත්‍රිකුණාමලය මේ පළාත්වල මං හිතන්නේ එලිපත්ත එහෙම නැත්නම් දොරකඩ තමයි කුරුණෑගල. විශාල බල ප්‍රදේශයකින් මේ කුරුණෑගල ශික්ෂණ රෝහලට රෝගීන් පැමිණෙනවා. 2005 අවුරුද්ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් වෙන්න කලියෙන් මේ රෝහල ඉතාම දුක්ඛිත තත්යක තිබ්බේ. ඒ රෝහලේ තිබිච්ච මූලික පහසුකම් තිබුණේ නැහැ. අපි 2005 පස්සේ අපි මේ රෝහල වැඩි දියුණු කිරීම සඳහා කටයුතු සම්පාදනය කෙරුවා. අපි මාතෘ වාට්ටු හැදුවා, පිළිකා රෝගේ ඒකක හැදුවා, හෘද රෝගේ ඒකක හැදුවා, වකුගඩු ඒකක හැදුවා. ඒ වගේම පහුගිය රජයේ මම හිතන්නේ පහුගිය රජයත් අපි ආරම්භ කරපු සංවර්ධන වැඩපිළිවෙල අඛණ්ඩව පවත්වාගෙන ගියයි කියන එක මතක් කරන්න ඕන. ඒක හිටපු සෞඛ්‍ය ඇමතුමාත් ඒ තත්ත්වයේ දීර්ඝ වශයෙන් ඒ භෞතික සම්පත් ලබා දීම වැඩ කටයුතු ඉදිරියට ගෙනිච්චා. ඒ නිසා අද කුරුණෑගල ශිෂ්‍යන් රෝහල කොළඹින් පිට තියෙන පහසුකම් සහිත හොඳ රෝහලක් බවට ගොඩ නැගෙමින් පැවතිලා තියෙනවා. හැබැයි මේ අපි ආරම්භ කරපු හුඟක් ඒක වලට මං හිතන්නේ වෛද්‍ය උපකරණ නැහැ. විශේෂයෙන් හෘද රෝග ඒකකයට අවශ්‍ය වෛද්‍ය උපකරණ තවමත් කුරුණෑගල ඒ වෛද්‍ය හෘද රෝග ඒකකයට ලැබිලා නැහැ. ඒ නිසා අපි විශේෂයෙන්ම අපේ සෞඛ්‍ය ඇමතුමියම ඉල්ලීමක් කරනවා කුරුණෑගල ශික්ෂණ රෝහල කියලා කියන්නේ ඉතාම වැදගත් ස්ථානයක පිහිටි රෝහලක් ඉඳලා අපිට ඒ කාර්ය සඳහා ඉතුරු අඩුපාඩු කන් ටික සම්පූර්ණ කරලා දෙන්න. ඒ වගේම PCR පරීක්ෂණ මං හිතන්නේ අදටත් කුරුණෑගල ඉන්න රෝගීන් සියලු දෙනාම අපි ගෙනිය රෝගීන්ගේ පරීක්ෂා කරන්නේ PCR පරීක්ෂණ කරන්නේ මහනුවර. ඒ නිසා කුරුණෑගල මහ රෝහලට රෝහල තරමක දුෂ්කරතාවයකට පත් වෙලා තියෙන මං හිතන්නේ ගිය සැරේ කොරෝනා පළවෙනි රැල්ල වෙලාවේදී ඒ සඳහා අවශ්‍ය උපකරණ කුරුණෑගල රෝහලට ලබලා දුන්නත් මං හිතන්නේ ඒ සඳහා අවශ්‍ය පුහුණු ඒ වෛද්‍යවරුන් සහ අනිකුත් වසංගත රෝග ශේෂ්ත්‍රයට අදාළ නිලධාරීන් අපිට නොලැබිච්ච හින්දා උපකරණ නැවත කොළඹ රැගෙන ආවා. නමුත් අද ප්‍රායෝගිකව විශාල දුෂ්කරතාවයකට පත් වෙලා තියෙනවා. විශාල පිරිසක් අද රස්තියාදු වෙනවා. මේ කුරුණෑගල මහරෝවලේ මේක ස්ථාපිත කරලා නැති නිසා. ඒ නිසා මේ සඳහා කඩිනම් අවස්ථාවක් අපිට ලබා දෙන්නේ කියලා අපි ගරු සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ අවස්ථාවේ විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම මම මතක් කරන්න ඕන මේ වසංගතයත් එක්ක අපි රට වහන්න බෑ. මේ රටේ ආර්ථිකය කඩා වැටුණා, කර්මාන්ත කඩාගෙන වැටුණා. මිනිසුන්ගේ ජන ජීවිතය බරපතල ව්‍යාකූල තත්ත්වයකට පත් වුණා. ඒ නිසා දයනාත්පත්තුමා ප්‍රමුඛ රජයේ කල්පනා කෙරුවා මේ වසංගතයත් එක්ක හැමදාම අපිට මේක නිහඬව ඉන්න බැරි හින්දා අපි වසංගතයත් එක්ක සමාන්තරව යම් පාලනයකට නතු කරලා අපි රට විවෘත කෙරුවා.
අවසන් කරන්න කරුම.
ඒ නිසා අවසන් වශයෙන් මතක් කරන්න ඕන දැන් පාසල් අරලා තියෙන ප්‍රශ්න තියෙන බව ඇත්ත. සමහර තැන්වල ප්‍රශ්න උද්ගත වුණා. නමුත් තවමත් අවවදානයට යොමු නොවිච්ච ශේෂ්ත්‍ර දෙකක් තියෙනවා. එකක් තමයි පෙර පාසල් වල ගුරු භවතුන් බරපතල දුෂ්කරතාවයකට පත් වෙලා තියෙන අනිත් කටි තමයි පෞද්ගලික ගුරුවරු, පෞද්ගලික පන්ති වල ගුරුවරුන්. පෞද්ගලික පන්ති ගත්තාම කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර සහ කුරුණෑගල කියන්නේ මම හිතන්නේ පෞද්ගලික පන්ති වැඩිම සංඛ්‍යාවක් තියෙන බල ප්‍රදේශ. කුරුණෑගල නගරයේ සත්‍යන්තයේ ඉරිදට අඩුම ශිෂ්‍ය ශිෂ්‍යාව ඉන්නවා 30,000ක්වත් කුරුණෑගල නගරයට එකතු වෙනවා.
අවසන් කරන්න ගරුවා
පෞද්ගලික පන්ති හුඟක් තියෙනවා. ඒ නිසා පෞද්ගලික පන්ති මේ රජයේ පාසල් වගේම නැවත විවෘත කිරීම සඳහා අවධානය යොමු කරනවා නම් මම හිතන්නේ මේ වෙලාවේ ඉතාම වැදගත් කෙනෙක් මතක් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරුවා මිතුමනි.